ගරු ආර්.එම්. ජයවර්ධන නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 19ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අද දවසේ විවාදයට ගෙනෙන වෙළඳ වාණිජ ආහාර සුරක්ෂා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යංශයේ වැසිරසේ යටතේ අපි අද කතා කරනකොට විශේෂයෙන්ම අපි දන්නවා මේ අමාත්‍යංශය ඉතාමත්ම කාර්යබහුල තිබිය යුතු තියෙන අමාත්‍යංශයක්. ඒ තමයි මේ රටේ පුරවැසියන්ගේ ජීවිතයත් එක්ක ළඟින්ම සම්බන්ධතාව තියෙන, ජීවිතයත් එක්ක ළඟින්ම ගැටගැහිච්ච අමාත්‍යංශයක් විදිහට තමයි අපි අද කතාබහ කරන්නේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන පළවෙනි දේ තමයි තිරසර සංවර්ධිත රටක් ශ්‍රී ලංකාව. මේ සංවර්ධිත රට ගොඩනගනකොට ඒ මූලික පදනම ගොඩනගෙන මිනිසුගේ ජීවිතත් එක්ක. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අපි මෙහිදී විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා එකක් තමයි මිනිසුන්ගේ ජීවිතයත් එක්ක ගැටගැහිලා තියෙන ආහාර සුරක්ෂිතතාවය ගොඩනගන එක. ඒ වගේම මිනිසුන්ට බිලදී ගත හැකි මට්ටමට සුදුසු ආහාර සුදුසු වෙලාවට අකණ්ඩව ලබා ගන්න පුළුවන් මට්ටමට, ඒ වගේම තවත් පහසුකම් ගණනාවක් මිනිසුගේ ජන ජීවිතයත් එක්ක ගැටගැහිච්චේ අමාත්‍යංශයක් විදිහට තමයි අපි අද මේ අමාත්‍යංශයේ වැසිරසේ පිළිබඳ කතා බහ කරන්නේ. මේ අමාත්‍යංශයේ යටතේ ඒ කාර්යභාරය ඉෂ්ට කරන්න නම්, ඒ කටයුතු ටික කරන්න නම්, ඒකට ගැළපෙන නීති රීති හදලා, නීති රීති සම්මත කරලා, අනපදාර්ථ හදලා, යම් යම් එකඟතාවල් වෙළඳ ගිවිසුම් ආදී හදලා ඒවත් එක්ක සම්බන්ධ වෙලා මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ගොඩනගා ගන්න, නැත්නම් උන්ට අවශ්‍යතා සම්පූර්ණ කරන්න මේ අමාත්‍යංශයට වගකීමක් පැවරලා තියෙනවා. අපි දන්නා මේ අමාත්‍යංශය මීට කලින් අමාත්‍යංශ කීපයකට බෙදිලා කෑලි කෑලි තිබිලා තිබුණු අමාත්‍යංශයක්. අද සමස්ත ක්‍රියාවලියටම සම්බන්ධ තියෙන ආයතන ටික ඒකබද්ධ කරලා ආයතන 16ක් 17ක් එකතු කරලා මේ අමාත්‍යංශය හදලා තියෙන්නේ මිනිසුන්ගේ ජන ජීවිතයට අදාළ ප්‍රශ්න ටිකට උත්තර හොයන්න. හැබැයි ගරු සභාපතිතුමනි, අපිට මේක මේ කාල සීමාව තුළදී අපි බැලුවා ඇත්තටම මේ අමාත්‍යංශය මේ කාර්යය ඉෂ්ට වෙලා තියෙනවද කියලා. ගරු සභාපතිතුමනි, අපි දන්නා මේ පිළිබඳ අපි ගොඩක් හොයලා බැලුවා, ආයතන පිළිබඳ බැලුවා, ආයතන විමර්ශනය කළා, පසුගිය කාලවල කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා අපි ගොඩක් දේවල් බැලුවා. බලනකොට අපිට හමුවෙච්ච දේ තමයි දරු සභාපතිතුමනි, එකක් මේ ආයතන පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ බිස්නස් විදිහට තමන්ගේ ආයතන බවට පත් කරගෙන තියෙනවා. හොරකම් මත පදනම් වෙලා මේ ආයතනේ තමන්ගේ ආයතන බවට පුජ්ජලික ජීවිතේ ගොඩනගා ගන්න හදපු ආයතන බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ ආයතන මත පදනම් වෙලා මේ නීති රීති පැත්තක තිබ්බා. නීති රීති සමහරව හැදුවා, අලුත් නීති ගොඩනැගුවා, සමහර නීති රීති තමන්ට ඕන විදිහට වෙනස් කරගත්ත තැන් තියෙන්නේ ගරු සභාපතිතුමනි. අපි ආයතන දිහා බැලුවම මේම තියෙනවා. මම නිකම් පුංචි අදහසක් කියන්න, මේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව පිළිබඳව මේ සම්පකාරය සතුව රට පුරා විවිධ මට්ටමේ ඉඩකඩම් දීපල තියෙන මේ සම්පකාර සතුව. අපි දන්නවා මේ ඉඩම් අතර ජයවර්ධනපුර කෝට්ටේ සම්පකාර සතුව තියෙනවා බදුවත්ත කියලා ඉඩමක්. එකේ අංක 53 පී සහ අංක 39 පී කියන ඉඩම් කට්ටි දෙක දේශපාලන බැඳියත් වීමකින් හිටපු අගමැතිවරයාගේ පවුලේ අය විසින් මේක අත්පත් කරගෙන තියෙන ගරු සභාපතිතුමිය. මේ ඉඩම් අත්පත් කරගෙන තියෙනවා පවුලේ සභා ඥාති අගමැතිවරයාගේ ඥාති හිටපු අගමැතිවරයාගේ, අපි දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගේ. ඒ වගේම කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක, එයා තාත්තා මේකේ නගර සභාව මේකේ සම්පකාරයේ මොරකරුවෙක් හැටියට ඉඳලා, ඒ මොරකරුවා හැටියට ඉන්න කාලේ මේ දේශපාලන උමනාව දේශපාලන කාර්යාලයක් වෙනුවෙන් මේක ඉඩමක් අරගෙන ඒ ඉඩමේ දැන් පදිංචි වෙලා තියෙන එක පුතේ පදිංචි වෙලා ඉන්න මේ ඉඩම්වල. ඒ වගේම අපි දන්නවා ඒ ඉඩම් වලට තාමත් වරිපණම් බදු ගෙවනවා සම්පකාර දැන් වෙළඳ අමාත්‍යංශ ආයතන වලින් සම්පකාර සමිති. එතකොට මේ වගේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි, අපි දන්නවා තඹුත්තේගම පෙට්‍රල් ෂෙඩ් එක අයිති සම්පකාරයේ තිබුණේ රාජාංගන විවිධ සේවා සම්පකාර සමිතියේ සතුව තමයි මේක තිබුණේ. එතකොට මේ සම්පකාර සතිය තිබිච්ච පෙට්‍රල් ෂෙඩ් එක දැන් අයිතිකරුවා කවුද? අපි දන්නවා ඒ ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලඥයා තමයි බර්ටි ප්‍රමලාල් දිසානායක. මේ දේ ප්‍රේති ප්‍රේමනාල් දිශානායකගේ බූදලයක් බවට පත් වුණ සම්පකාර සමිතියේ ෂෙඩ් එක රාජාංගන සම්පකාර සමිතියේ ෂෙඩ් එක. එනිසා මේ සම්පකාර ව්‍යාපාරය නැත්නම් සම්පකාරය කියලා කියන්නේ මහජන දේපලක් බවට පත් වෙලා තිබෙනවා. මේක එක එක දේශපාලඥයන්ගේ පුද්ගලික දේපල බවට පත් වෙලා තියෙනවා. මේ විතරක් නෙවෙයි අපි දන්නවා තවත් ගොඩක් තැන්වල සම්පකාර සමිති වලට අයිති දේපල අත්පත් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේවා තුලේ සිදුවෙච්ච හොරකම් පිළිබඳව වංචා පිළිබඳව අපි ගත්තොත් බස්නාහිර පළාතේ විතරක් මහා සම්පකාර ශාස්ත්‍රයට අදාළ සම්පකාර සමිතිවල ඒ වගේම සම්පකාර ග්‍රාමීය බැංකුවල මුදල් කෝටි 500කට වැඩි මුදලක් බස්නාහිර පළාතේ විතරක් හොරකම් කරලා තියෙනවා. තවත් රට පුරාම එහෙම තියෙනවා. අපි මේව විමර්ශනය කරමින් යන වෙලාවක් ගරු සභාපතිතුමිය. ඒ වගේම අපි දන්නවා සම්පකාර ශාස්ත්‍රයේ 2010 සිට 2024 දක්වා කාල සීමාව තුළ ගත්තොත් ගරු සභාපතිතුමිය MPC ආයතන හරහා දීලා තියෙන අය ණය ප්‍රමාණයක් දීලා තිනවා. ඒ ණය ප්‍රමාණය අය කරගත නොහැකි ණය මුදල බිලියන 1000ක් දක්වා මහා දවන්ත මුදලක් අය කරගන්නතු අත්තරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අතිරික්ත අරමුදලෙන් සල්ලි දීලා තිනවා ණයට මිලියන 392ක් දීලා තිනවා. ඒකට පොලිය මිලියන 221ක් හැදිලා තිනවා. ඒ එකත් එක්ක මිලියන 614ක් අත්පත් කරගත නැති ණය තියෙනවා. ඒ විතරක් නෙවෙයි විගණන වාර්තා 90 මේ පිළිබඳ හොයලා බලන්න ෆයිල් 121ක් පිළිබඳව හොයලා බලනකොට ෆයිල් 60ක් අතුරුදහන් වෙලා තියෙනවා ගරු සභාපතිතුමිය. එහෙනම් අපිට තේරෙනවා මේ සම්පකාර ශාස්ත්‍රය මොකද්ද වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ තියෙනවා චක්‍රීය අරමුදලක්. මේ සම්පකාර ශාස්ත්‍රයේ චක්‍රීය අරමුදලෙන් දීලා තියෙනවා මිලියන 501ක් දීලා තියෙනවා. ඒ දුන්න කෙනේ ඒවා තාම 1 රුපියලක්වත් අය කරගෙන නැහැ ගරු සභාපතිතුමිය. එනිසා අපි දන්නවා මේ ආයතන හැමදාම තියාගෙන ඉඳලා තියෙන්නේ තමන්ගේ බූදලයක් බවට පත් කරගෙන මේ ආයතන තියා ඉන්නවා. ඒ වගේම අර අපේ කලින් මන්ත්‍රීතුමා අනුරාධපුරයේ අපේ මන්ත්‍රීතුමා කිව්වා මේ සම්පකාර ශාස්ත්‍රයේ අතුරු සම්මත ගිනුම් හදනවා. අතුරු සම්මත ව්‍යවස්ථා හදනවා. ඒ අතුරු සම්මත ව්‍යවස්ථා හදාගෙන ඒ අතුරු සම්මත ව්‍යවස්ථා හදලම තියෙන්නේ හොරකම් කරන්න පුළුවන් විදිහට නීති හදන්න. අපි දන්නවා එහෙම හදපු නීති තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ මේ අමාත්‍යාංශයට අයිති ගරු සභාපතිතුමිය සතස ලංකා සතත ආයතනයේ තියෙනවා. අපි පහුගිය කාලේ ඔබතුමියත් දකිනවා අපි දන්නවා මේ ලංකා සතත පිළිබඳව ලංකාවේ තියෙන හොඳ චිත්‍රයක් නෙවෙයි. ලංකා සතත ආරම්භ කරපු මේ මොහොතේ සිට මේ අමාත්‍යවරුන්ට මේක තමන්ගේ බූදලයක් බවට පත් කරගත්තා. තමන්ට පත්තින් දෙන්න තැන් බවට පත් කරා. පත්තින් දීම විතරක් නෙවෙයි මේක ඇතුලේ තියෙන සම්පත් තමන්ගේ බූදල බවට පත් කරලා දේශපාලන කරන්න මැතිවරණ වලදී තමන්ට ඒ සඳහා පාවිච්චි කරන්න මේක පාවිච්චි කරා. අපි දන්නවා එහෙම විචි අමාත්‍යවරුන්ට නඩු වැටුණා. නඩු වැටලා අමාත්‍යවරු මේකට මැදිහත් වෙලා තමන් මේ වගේ පැනලා ගිහිල්ලා හිටියේ. හැබැයි අපි දන්නවා සතතට මොකද උනේ කියන එක අපි දන්නවා ගරු සභාපතිනි. මේ සතතට තිබුණා ලොරි 42ක් තිබුණා. මේ ලොරි 42 ඒ මොහොතේ තියෙන බිලට විකුණන වෙනුවට අඩු මිලට විකුණලා සතතට පාඩුලා තියෙන මිලියන 210ක්. ඒ මිලියන 210ක් පාඩු කරා. ඒ වගේම යම් දේපල ප්‍රමාණයක් කුලියට අරගෙන තියෙනවා. ඒ කුලියට අරගෙන මේ විශේෂ අපිට මාසික ගෙවන්න අමතර මුදලක් තියෙන මිලියන 6ක්. ඒ වගේම අපි දන්නවා මෙගා හවුස් අඩු කුලියට දීම නිසා මාසිකව මිලියන 12ක් පාඩු වෙනවා. අමතර ලැබෙන්න තියෙන මුදලක් විවිධ දේපල කුලියට දීම අඩු කුලියට දීම නිසා මාසකට පාඩුව මිලියන 60ක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි කුඩා මේක විශේෂත්වයක් ගරු සභාපතිතුමේනි අපි දන්නවා පහුගිය කාලේ දැන් අවුරුදු 10කට 12කට 15කට විතර කලින් ගෙනලා තියෙනවා සාමාන්‍ය ජනතාවට බෙදන්න නැත්නම් මොල් හයි කරන්න මොල් වීමෝල් 137ක් ගෙනලා තියෙනවා ජාත්‍යන්තර සමාගමක. මේ වීමෝල් 137 ගෙනලා සමහර ප්‍රදේශවල මේව ගිහිල්ලා හයි කරා. හැබැයි මේ වීමෝල් ටික ගිහිල්ලා හයි කරාට මේව ප්‍රයෝජනට ගන්න බෑ. මොකද මේක තනිකර යකඩ ගොඩක් තියෙන ගරු සභාපතිතුමේ. අපේ රටේ තියෙන සාමාන්‍ය වී මේ මෝලට දාලා අමරන්න බෑ. අමර කුඩු වෙලා යනවා. ඒ නිසා කාන්තා සමිති වලට දීලා සාන්තාවෝ මේ වීමෝල් ගිහිල්ලා හයි කරලා ටික දවසකින් නැවත ගෙනලා දුන්නා අමාත්‍යාංශයට. දැන් අන්න ගබඩාවක දාලා තියෙන අවුරුදු ගණනාවක් තිස්සේ තිරලා තියෙන මහා දැවගඩන්ත යකඩ ගොඩක් බාට පත් වෙලා තිනවා. මේක යකඩ ගොඩක් බාට පත් වෙලා යකඩ වලට විකුණන්න දෙත මට්ටමට ඇවිල්ලා තිනවා. ඒකේ පාඩුව තියෙනවා මිලියන 219.6ක මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙලා තියෙන ගරු සභාපතිතුමිය. මේ සතසේ පළවෙනි එක ගණදෙනුවක් මේ තියෙන්නේ. මිලියන 219 පාඩු වෙනවා. දැන් අපි ඒක අත්තරින් නැතුව අපි කල්පනා කරනවා එක්ක මේක යකඩ කොට එකට විකුණන්න ඕනි. එහෙම නැත්නම් මේක මේ මේ වීමෝල් 137 අරගෙන අපි කතා කරමින් ඉන්නවා ඒ අදාළ සමාගමට. මේ සමාගමට කතා කරලා මේක නැවත අපිට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට හදන්න බෑ ගරු සභාපතිතුම. ඒකට අපි උත්සාහ කරා අඩුම තරමේ මේකට රබර් රෝල් යොදලා සාමාන්‍ය මට්ටමේ වී කොටන්න පුළුවන්ද කියලා බලන්න. හැබැයි ඒක කරන්න විදියක් නැහැ. මේක යකඩ වෙල විතරයි පහයි කරන්න පුළුවන්. ඒ නිසා එක්කෝ කම්පැනිට මේක බාර දෙන්න ඕනි අපි. නැත්තම් යකඩ කොට විකුණන්න ඕනි ගරු සභාපතිතුම. අපේ ගබඩාවක් සම්පූර්ණ පුරවලා තියෙන මේ වී මෝල් වලින්. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමිය. අපි දන්නවා අපිට විශේෂයෙන්ම ආර්ථික මධ්‍යස්ථාන තියෙන ලංකාවේ 18ක් තියෙන අපට ආර්ථික මධ්‍යස්ථාන මේ වෙනකොට. මේ ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳව අපි පහුගිය දවස්වල ආර්ථික මධ්‍යස්ථාන ගණනාවක් පිළිබඳ පරීක්ෂා කළ බැලුවා. අපි දන්නා මේ ආර්ථික මධ්‍යස්ථාන ගොඩනැගීමේ අරමුණ හොඳයි. ඒ කියන්නේ අපි දන්නවා ගම්බිම් මට්ටමේ ගොවි ජනතාව තමන්ගේ නිෂ්පාදනය කරනවා. ගොවි නිෂ්පාදනය කරලා පළතුරු එළවලු වෙනත් වර්ග නිෂ්පාදනය කරලා විකුණ ගන්න බැරි වෙනකොට ඒ විකුණ ගැනීම සඳහා අර්බුද එනකොට ඒකට උත්තරයක් හොයන්න මේ ආර්ථික මධ්‍යස්ථාන හදපු එක හොඳයි ගරු සභාපතිතුමනි. හැබැයි හදලා තියෙන ආර්ථික මධ්‍යස්ථාන බහුතරයක් ඒ අරමුණෙන් පිට වැඩ කරන්නේ ගරු සභාපතිතුමනි. අරමුණට දෙවනව ආර්ථික මධ්‍යස්ථාන ගොඩක් අඩුවලා තියෙන්නේ. මම අපි දන්න තරමින් කැප්පටිපොළ දඹුල්ල තඹුත්තේ ගම වගේ තවත් ආර්ථික මධ්‍යස්ථාන කීපයක් මේ අරමුණත් එක්ක වැඩ කරනවා. හැබැයි මේ අරමුණට වැඩ කරන්නේ නැති සමහර ඒවා ගත්තොත් ගරු සභාපතිතුමනි ආර්ථික මධ්‍යස්ථානයේ තියෙන සිල්ලර බඩු විකුණන කඩ විතරයි තියෙන්නේ. හදලා තියෙන ආර්ථික මධ්‍යස්ථානය ගොවි ජනතාවගේ බඩු ටික මිලදී ගන්න. ඒවා විකුණීමේ අන්තර් සම්බන්ධය හදලා සාධාරණ මිලට ගොවියගේ බඩු ටික විකුණ ගැනීමේ මධ්‍යස්ථාන විදිහට නම් කරලා තිබුණාට සමහර ඒවා මම ගියා බලන්න ඇමිලි පිටියේ එකේ තියෙනවා පොහොර ගබඩා කරලා තියෙන්නේ. පොහොර විකුණන ආයතනවල පොහොර ගබඩා කරලා තියෙනවා ඒ වගේ. සමහර ඒවා නගරයේ දවන්ත කඩේ තියෙනවා කඩේ ගබඩා බවට මේ ආර්ථික මධ්‍යස්ථානයේ තැන හදලා තිය පවත්තාගෙන යනවා. ඒ නිසා අපි හිතනවා මේ ආර්ථික මධ්‍යස්ථාන වලින් අපි අපේක්ෂා කරන අරමුණ ඉෂ්ට කරගන්න බැරි වෙනකොට අපි ඒක කල්පනා කරලා තියෙන අමාත්‍යංශයක් හැටියට ගරු සභාපතිතුමේනි මෙන්න මේ අමාත්‍යංශය හරහා අපිට පුළුවන් නම් මේ ආර්ථික මධ්‍යස්ථාන එකට එකතු කරලා යම් වැඩපිළිවෙලක් යම් නීති රීති ක්‍රියාවලියක් ඇතුලේ එක යාන්ත්‍රණයක් ඇතුලේ මෙහෙවලා ගොවියටත් ඒ ගොවියගේ මිලදී ගන්න දේ පාරිභෝගික අතරත් පත්වනකොට ඒ පත්වන පාරිභෝගික අතර පත්වන ක්‍රියාවලියේදී අමාත්‍යංශයක් විදිහට මැදිහත්වලා සාධාරණ විදිහට මේක කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් සකස් කරමින් යන්නේ. ඊළඟට අපි දන්නවා ගරු සභාපතිතුමනි අපි මේ ආර්ථික මධ්‍යස්ථාන වලට අමතරව මහපොළ අපේ අමාත්‍යංශය තියෙන ගරු සභාපතිතුමනි මහපොළ අරමුදල, ඒ කියන්නේ අපි දන්නවා මහපොළ අරමුදල කියලා කියන්නේ මේක නිර්මාණය කරන අරමුණක් තිබුණා. ඒ තමයි ගම්බිම් මට්ටමින් ආර්ථික හැකියාවක් නැතුව අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයට වරන් ලබන දරුවන්ට මේක අධ්‍යාපනය ලබන්න පහසුකමක් විදිහට යම් අරමුදලක් දීලා ජීවත් වෙන්න විශ්වවිද්‍යාල ජීවිතය ගත කරන්න අපි වුණත් මහපොළ ශිෂ්‍යත් අරමුදල රුපියල් 350ක් අරගෙන මාසයක් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු බවට පත් වුණා ගරු සභාපතිතුමනි. හැබැයි මේ මහපොළ අරමුදල මේ විදිහට අරමුණු කරගෙන තිබුණාට මේ අපේ ඇමතිතුමා උදේ කිව්වා එක ස්ලිට් ආයතනයේ ගොඩනගනකොට ඒ මුදල් නාස්ති කරේ ඒ මහපොළ මුදලට මොකද්ද කරේ කියලා. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි පෞගේ දවස්වල වෙළඳ ප්‍රදර්ශනයක් තිබිලා තියෙනවා ජායල. හිටපු නලින් ප්‍රනාන්දු ඇමතිවරයා තමන් මේකට මැදිහත්වලා මේ මහපොළ අරමුදල අරගෙන ගිහිල්ලා මේ අරමුදලෙන් රුපියල් මිලියන 86.86ක් අරගෙන මහපොළ ප්‍රදර්ශනයක් පවත්වලා. හැබැයි මේ මහපොළ ප්‍රදර්ශනය පවත්වන්න ගත්ත සල්ලි වලින් මිලියන 53යි ආපසු මහපොළ අරමුදලට ලබලා දීලා තියෙන්නේ මිලියන 35ක් අතුරුදහන් කරලා තියෙන්නේ ගරු සභාපතිතුමිය. එනිසා මේ මහපොළ අරමුදල අරමුණු කරගත් අරමුණෙන් පිට බාහිර පාවිච්චි කරලා මේක විනාශ කරලා තියෙන්නේ. මීට වඩා සැලකියුතු මුදලක් සාමාන්‍ය අපේ විශ්වවිද්‍යාල දරුවන්ට දෙන්න පුළුවන්කම තියෙද්දී මේ අරමුදල විනාශ කරමින් තියෙන්නේ ගරු සභාපතිතුමිය. ඒ විතරක් නෙවෙයි STC ආයතනයේ අපේ තියෙන 2021-2022 කාලේ සහල් ආනයනය කරලා තිනවා. සහල් මේ අපේ ආනයනය කිරීමේදී මේ සහල් තොගයක් සතසෙට යවනකොට මේ බිලියන 64ක සතසෙට යවපු හාල් තාම අතරමඟ යනවා කියලා. යවලා තියෙන්නේ තාම යනවා ඒ කන්ටේනර් තුනක්. ඉතින් මේ වගේ මහා දැවන්ත වංචා දූෂණ නාස්තිය පිරිච්ච තැනක ඒ යොමුයි ඡායතන පද්ධතියක් එකතු කරලා තමයි මේ අමාත්‍යංශය ගොඩනගලා තියෙන්නේ
ගරු සභාපති. ජයමත්තුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්.
එතකොට ගරු සභාපතිතුමනි අපි දන්නා මේ තරම් මේ විදිහට මෙහෙම විසිද්ධ වෙද්දී අපට වගකීමක් පවරලාගෙන තියෙනවා. අපි මේ වගකීම් පවරාගෙන තියෙන්නේ. අපි මේ වගකීම් පවරාගෙන තියෙන්නේ වෙන එකක් නෙවෙයි. අපි දන්නා අපට අරමුණක් තියෙනවා. අපේ ආණ්ඩුවට අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය ඒ ජන ජීවිතය පවත්වාගෙන යන්න කොහොමද අපි පහසුකම් ටික දෙන්න ඕනනේ කොහොමද අපි මැදිහත් වෙන්නේ ඒ මැදිහත් වීම වෙනුවෙන් ගරු සභාපතිතුමනි අපි මේ අමාත්‍යංශය විධිමත්ව මෙහෙවන වැඩ ටික පටන් ගන්නවා හැබැයි ඒ අතරතුරේදී අපි දැක්ක ගරු සභාපතිතුමනි මේ විපක්ෂයේ පහුගිය දවස්වලම බොහෝ අය කතා කරගෙන යනකොට අපි දැක්කේ අර උදේ ගිහිල්ලා පොල්පලයක් හිටවලා අනිත් පහද උදේ ගිහිල්ලා පැහිලා වැටිච්ච ගෙඩි හොයන විදිහට තමයි මේ ආණ්ඩුව පිළිබඳ කල්පනා කරේ ඒ මොකද දැන් ආණ්ඩුව අරගෙන මාසයක් යන්න කලින් සතියක් යන්න කලින් හාල් පොල් ගැන ප්‍රශ්න කරන තැනකට ආවා ඒ විතරක් නෙවෙයි දැන් මාස 3ක් 4ක් යනකොට මේ අවුරුදු 76ක් තිස්සේ බංගත්තයට පත්විච්ච රටක් මාස 6කින් ගොඩනගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ නැතුව දැන් අහනවා මම දැක්ක හාල් ගැන කතා කරා එහා පැත්තෙන් අපි හාල් ගැන ප්‍රශ්නේ මීට වඩා විග්‍රහ කළා දවස මාස ගානක් තිස්සේ මේ සභාව ඇතුලේ කතා කරලා තියෙනවා ගරු සභාවතුනි හැබැයි උදේ එන එකන හවස නැ හවස එන එකන උදේට නැ ඒ එන එකන දන්නේ නැ උදේ කතා කරේ මොනවද හවස කතා කරේ මොනවද අහපු ප්‍රශ්නේ මොනවද කියලා දන්නේ නැ හැබැයි හැම මොහොතෙම දහවතාවකට අදී අර අපි කියලා තිනවා සෝද සෝද මඩේ දාන්න වගේ එක ප්‍රශ්නේ මං හිතන්නේ මේකට උත්තර දීලා ඇති දසවතාවකට වැඩි මේ පාර්ලිමේන්තුව ඇතුලේ හැබැයි ඒ නිසා එහෙම විපක්ෂයක් අපිට තියෙන්නේ අපි කල්පනා කරනවා එහෙම විපක්ෂයක් ඉඳගෙන උදේ කියන දේ හවස දන්නේ නැති හවස කියන දේ ඊළඟ දවසේ දන්නේ නැති අඩුමතරමේ ප්‍රශ්නයක් මේක විමසුවා කියලාවත් තොරතුරක් දන්නේ නැතුව උදේටයි හවසටයි ප්‍රශ්න ගන්න කට්ටිය ඉන්නවා ඒ නිසා ගරු සභාවතුනි ඊළඟ ප්‍රශ්නේ
තමයි හරි
ඊළඟ ප්‍රශ්නේ තමයි ගරු සභාවතුනි සමහර කතාවල අපම අපේ අමාත්‍යංශයේ අයවැය විවාදෙ ගියා ඒ අමාත්‍යංශයට අදාළ ආයතන පද්ධතිය ආයතන 16ක් 17ක් තියදී ඒ ගැන කතා කරනවා වෙනුවට මේ අමාත්‍යංශයට අදාළ එක වචනයක්වත් කතා කරපු නැති කතාවල් කරපු කට්ටිය ඉන්න විපක්ෂයේ ඉන්සම් මං හිතාම ගන්නකට වෙනවා අද දවසේ රටටම වැදගත් අමාත්‍යංශයක වැයිශීෂ්‍ය ඇතුලේ කතා කරන වෙලාවේදී එවැනි කතා කරන එක පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරමින් මේ අමාත්‍යංශයේ වැඩ කටයුතු සාර්ථක වෙන්න සාර්ථක කරගන්න අපි මැදිහත් වෙනවා කියන සාතික දෙමින් මානින බොහොමත්ව සිටි